ගරු SM අරික්කාර මැතිතුමා ඔබතුමාට මිනිත්තු 13ක් කාලයක්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පුනරුත්ථාපන අධිකාරී පනත ගේන වෙලාව මම කියන්න ඕන, මේ අටවන ජනාධිපති පත්වච දා ඉඳලා උගුල් අටවන්නම තමයි බලාගෙන හිටියේ. හැමදාම කරේ පත්වච දා ඉඳලා උගුල් අටවන්නක. මේ පුනරුත්ථාපන අධිකාරී පනත කොච්චර පරණයි කියලා විජේදාස ඇමතුමා අගවත් මම එතුමාට රෙවේ කියන්නේ, මේක මේ අටවන ජනාධිපතිගේ උගුල කැටෙව්ව. මේකට මම උසාවි ගියා. මේ උසාවි ගිහිල්ලා උසාවියෙන් තීන්දුව හම්බෙච්ච නිසා, ශ්‍රේෂ්ඨාධිකරණයේ හරි තීන්දුව දුන්නු නිසා තමයි මේක මත්ද්‍රව්‍ය සහ මත්වෝදුරට ඇබ්බැහිවුවන්ට පමණක් සීමා වුණේ. නැත්තං හැදුවේ ගෙනල්ලා මර්ධනය කරන්න. අරගල කරන කට්ටියව, උද්ඝෝෂණ කරන කට්ටියව, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටින අයව බය කරලා හිරේ දානවා කියලා බය කරන්න ගෙනාපු අර එයා ඒ දවස්වල තමයි අර මම හිට්ලර් වගේ කී කී හිටියේ. විජේදාස ඇමතුමාට මතක ඇති. මට ඒත් කල්පනා කරා මම මිස්ටර් බීන් වගේ කොහොමද හිට්ලර් වෙන්න කියලා ඉවර වෙලා. ඉතින් ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති, දැන් අටවන උගුල්වල සීමාවක් තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. දැන් මැතිවරණ කල් දාන අටවනවා උගුල් අටවනවා ඉවරයක් නැහැ. ඉස්සෙල්ලාම ඇවිල්ලා කිව්වා ඡන්ද කප්තියන සල්ලි නැහැ කිව්වා. ඩොලර් රුපියල් බිලියන 2000ක් සල්ලි අච්චු ගහලා මේ රටේ උද්දාමනය 60%ට එහා ගෙනිච්ච කට්ටිය තමයි කියන්නේ සල්ලි නැහැ කියලා ඉවරලා. රුපියල් බිලියන 10. එතකොට මේ බිලියන 10 එකපාර දෙන්න ඕනෙත් නැහැ. ඒ විදිහට රටේ ආර්ථිකය කාබාසිනිය කරපු මේ දේශපාලඥයෝ ඡන්ද තියන්න සල්ලි නැහැ කියලා ඉවරලා කියනවා නම්, එහෙනම් රට ආර්ථිකය කාපු අය හැමදාම ජනාධිපතිකමේ ඉන්න ඕන. අගමැතිකමේ ඉන්න ඕන. ඒ ආණ්ඩුව හැමදාම ඉන්න ඕන. ඉතින් ඒ නිසා රට හරිමකට ගන්න තමයි ඡන්ද ඕනේ කියන්නේ. ඊළඟට දැන් බය කරනවා සමෘද්ධිය කල් දානවා. ඊළඟට රජයේ සේවක පරිදි ටික කල් දානවා. හරිද? එහෙම කිය කිය කියනවා. එතකොට ඇත්තටම ජනතාවට ඕනලා තියෙන්නේ රජයේ සේවකයන්ට වෙලාවට වැටුප් ගෙවන්න පුළුවන් ආණ්ඩුවක් ගන්න. ඒ වගේම මේ සමෘද්ධි මේ ලාභීන්ට වෙලාවට සමෘද්ධියක් ගන්න පුළුවන් වෙන්න ආණ්ඩුවක් ගන්න. අන්නේ ඒකටයි මැතිවරණ ඕනේ. ඊළඟට දැන් මේ ජාත්‍යන්තර මොළය ඇවිල්ලා කපුටත් එක්ක එකතු වෙලා මේ රට හදනවලු. දැන් බලන්න ජනාධිපති මාධ්‍යංශයෙන් පට්ටබල් බොරු ගෙනියන්නේ. ණය ප්‍රතිව්‍යවගත කිරීම ලබන මාර්තු මාස වෙන්නෙත් නැහැ. ඒ මොකද මේ ජනාධිපතිට ජනමතයක් නැහැ. මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ දැන් මහ පොළවේ. ඒ වගේම මේ පළාත් පාලන ආයතන වලට ජනමතයක් නැහැ. ඒ නිසා ණය දුන්නු අය නැයි හිමියන් ඒ ආයතන ඒ රටවල් බලාවගෙන ඉන්නවා ලංකාවේ ජනමතේ කොහෙද තියෙන්නේ කියලා ඉවරලා. අන්න ඒකත් වැදගත්. අනිත් එක තමයි මේ බිලියන 10 කියලා කියන්නේ ඩොලර් වලට කන්වර්ට් කරලා බැලුවත් ඩොලර් මිලියන 27යි. තෙල් නැව භාගයක් ගන්න. ඒ නිසා මුලාසනේ ඉන්න නියෝජ්‍ය කතානායකතුමනි, මේ අමානුෂික දුර්දාන්ත ආණ්ඩුව මේ රටේ ජනතාවගෙන් මැතිවරණ කල් දාන්න පරිගන්න හදනවා. දැන් තෙල් නැව් පරක්කු කිරීමේ කුමන්ත්‍රණයක් තියෙනවා. ජනාධිපති කාර්යාලයේ ගිය සතියේ සාකච්ඡාවක් තිබ්බා. තෙල් නැව් පරක්කු කරන්න, ඒ වගේම බලෙන් පෝලිං හදන්න, කරන්ට් කපණක වැඩි කරන්න, එහෙම ආණ්ඩුවක් මේක. දැන් අද ජනතාවට සිද්ධ වෙලා තියෙන්නේ මේගොල්ලෝ කරන දේවල්ට හුරු වෙන්න. අද කරන්ට් කපණකට හුරු වෙන්න වෙලා තියෙනවා. බාල බෙහෙත් බොන්න හුරු වෙන්න වෙලා තියෙනවා. ළමයි මේ අලුත් ඉස්කෝලේ අවුරුද්දට අලුත් සපත්තුවක් මේ බෑග් එකක් අරන් නොදීන හුරු වෙන්න වෙලා තියෙනවා. ළමයි අඩුවෙන් ඉස්කෝලේ යවන්න හුරු වෙන්න වෙලා තියෙනවා. තුන් වේල කාපු මිනිස්සුන්ට දෙවේල කන්න හුරු වෙන්න වෙලා තියෙනවා. පෙට්‍රල් කෝටාවට හුරු වෙන්න වෙලා තියෙනවා. කරලාවිල මෙතන ඇවිල්ලා කය ගහනවා. ඉතින් ජනතාව මේ පීඩණය දරාගෙන ඉන්නවා. ජනතාව මේ පීඩණය දරාගෙන ඉන්නකට උත්තරය දෙන්න ජනතාවට තියෙන එකම ක්‍රමය තමයි තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. ඒක කප්පාදු කරන්න තමයි ඊළඟට මේ කුමන්ත්‍රණය කරන්නේ. දැන් මම ජනාධිපතිතුමා ආවේ කොහොමද? ව්‍යවස්ථාව රකින්න ඕන කියලා. විජේදාස ඇමතිතුමාට හොඳට මතකයි. ව්‍යවස්ථාව රකින්න ඕන කියලා අපු මිනිහා මිනිසා මේ ව්‍යවස්ථාව කරන්නමයි ට්‍රයි කරන්නේ. අදත් මේ කුමන්ත්‍රණ ඔක්කොම ඉවරලා අධිකරණ ඉදිරියේ අවසානයේදීත් අද මට පේන විදියට ඒ කුමන්ත්‍රණෙත් මේ පෙරදිලා ගිහිල්ලා තිනවා. ඒ අවස්ථාවේදී අපි ඊටම පැහැදිලිව කියන්න කැමති මේ නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අන්තිම කුමන්ත්‍රණය දාන්න හදනවා. මේ ජනප්‍රිය මාතෘකාව පෙන්නලා ඒකස්සේ හැංගිච්ච කුමන්ත්‍රණ අපේ හිටපු නායකයන් අපි දන්නවනේ. හරිද? දැන් අන්තිම කුමන්ත්‍රණය තමයි මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත. දැන් විජේදාස රාජපක්ෂ ඇමතුමා ඊයේ කිව්වා නීතිමය තත්ත්වයන් සලකා බලලා එතුමා ජනාධිපති නීතිඥවරයෙක් විදියට මේ පනත මාසයකට කල් දැම්මා. ඇයි කල් දැම්මේ? මේ පනත ගෙනාවොත් මොකද වෙන්නේ? මේ පනත ගෙනාවොත් මේ පනත සම්මත වුණාම කතානායකතුමා අසංකරපු දවසේ ඉඳලා නීතියක් වෙනවා. ඊයේ උපදේශකකාරක සභාවේදී මැතිවරණ කොමිෂන් පිළිගත්තා. දැන් මේ පනතයට සම්මත කරලා කතානායකතුමා අනිද්දාට අසංකර කරගොත් රෙගුලාසි හදන්න කාලය යනවා. ඒ කාලය ගියාම මැතිවරණ කල් දාන්න වෙනවා. ඔබතුමා මම කියන කතාව බොරු නම් කියන්නේ විජේදාස මැතිතුමා. මේ අන්තිම කුමන්ත්‍රණය. ඒක කුමන්ත්‍රණයක් බව දැනගෙන තමයි තුමා කල් දැම්මේ. ඒ නිසා මා අටවන ජනාධිපති අන්තිම උගුල අටවන්න මේ ලැස්ති වෙන්නේ. ඒක අපි මේ රටේ ජනතාවට හෙළිදරව් කරනවා. මොකද ඒ පණතේ තියෙනවා
ගරු විජේදාස මැතිතුමා.
ඔබතුමා විරෝධතාවයෙන් නැත්තම් පොඩි පැහැදිලි කිරීමක්
කරන්න.
මගේ වෙලාවෙන් ඔබතුමාගේ වෙලාව එන්නේ නෙවෙයි.
හරි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම පණත මේ මැතිවරණයක් අහවල් දවසේ තියෙනවයි කියලා දැනගෙන හිතලා හදපු එකක් නෙවෙයි. මේක ඇත්තටම අවුරුදු 15කට වැඩි ඉතිහාසයක් තියෙන පනතක්. අර තොරතුරු දැනගැනීමේ පනත, සාක්ෂි සහ විඳිතයන් ආරක්ෂා කිරීමේ පනත, මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි එක කාලේ තමයි පටන් ගත්තේ. ඉතින් මේක මේ අවුරුදු 15ක් තිස්සේ ඇවිල්ලා මේ අවස්ථාවේදී එන වෙලාවේ අර මේ පනත වගේම තමයි. අපි හිතුවේ නැහැනේ අරගලයක් තියෙයි කියලා. හැබැයි මේ පනතේ සටන් කරුවන් කියලා තියෙන නිසා අරගලය ආපු නිසා ඒ පැත්තට හැරුණා. මම පැහැදිලිව කියන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනත සම්මතුනේ කියලා මේ මැතිවරණයට කිසිසේත්ම මේක බාධාවක් හෝ මේක අදාළ කර ගැනීමක් කරන්න බෑ. හේතුව මේ පනත අපි මේ සතියේ සම්මත කරත් ගරු කතානායකතුමා ඊළඟ සතියේ අසංකරාට පස්සේ නීතියක් වෙනවා. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා ඊළඟට රෙගුලාසි හදන්න වෙනවා. ඊයේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමාම කිව්වා රෙගුලාසි හදන්න මාසයක් දෙකක්වත් යනවා කියලා. එතකොට ස්ථිර වශයෙන්ම මේ රෙගුලාසි හදලා ඉවර වෙන්නේ මේ මැතිවරණේ තියලා ඉවරනාට පස්සේ.
හරි. දැන්
කුමන්ත්‍රණයක
විජේදාස රාජපක්ෂ මැතිතුමනි
බොහොම සත්භාවයෙන් මේ රටේ ජනතාවගේ මේක සිහිනයක්.
නෑ විජේදාස රාජපක්ෂ මැතිතුමනි, මේ පනතට අපි කිසිසේත්ම විරුද්ධ නෑ. අපි අත් දෙකම ඔසවල කැමති. මේ පනතට මුවා වෙලා මැතිවරණ කල් දාන උගුලක් ජනාධිපති අටවනවා කියන එකයි මම මේ කියන්නේ. මොකද නීතියක් සම්මත වුණාම ඔබතුමා හොඳටම දන්නවා ඒ නීතිය සම්මත වෙන වෙලාවේ මැතිවරණයක් තිබ්බොත් කෙනෙකුට පුළුවන් අධිකරණයට යන්න. අධිකරණයට ගිහිල්ලා මේ පනත මේ මැතිවරණයට අදාළයි කියලා මේ ඡන්දය කල් දාන්න පුළුවන්. ඒක තමයි රෝඩ් මැප් එක. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ මේ පනත හෙට ගේනවනම් 2023 පළාත් මාලන මැතිවරණයෙන් පසුව කියලා දාන්න. එහෙම දැම්මත් අපි සහයෝගය දෙනවා.
ඔබතුමාල පක්ෂ මේ බිස්නස් කමිටියේ
හරි හරි ඒ නිසා දැන් මොකද දැන් මේ පනතේ තියෙනවා තුන්වැනි මේකේ දෙවැනි වගන්තිය the proposition of the act shall be applied to every election under this kill ivarala harida etakota me mathivarne pawathana mohote kathanayakathuma asankaruwoth neetiyak bawata pat karala usaviyata gihilla usavi haraha mekata balapanawa kiyala aragena me game ak gahanna lasti wenne ithin apita niyojya kathanayakathumane iye mama giya ape paksha moolasthana gawa idala sirikota gawen giya wenadata මැතිවරණයක් තියෙනකොට රාත්‍රියට සිරිකොත පිරිලා මිනිස්සු බැනගන්නවා, අඬනවා, නාම යෝජනා ඉල්ලනවා. අද ගේට්ටුවට ඉබ්බ දාලා මේ වහලා දාලා. ඉතින් ජනාධිපතිතුමාගේ පක්ෂයට අද මේ කැන්ඩිඩේට්ලා හොයාගන්න බෑ කියලා ඉවරලා. ඒ වගේම පෝට්ටුවේ දැනට ඉන්න മന്ത്രിවරු ගමේ කැන්වසින් යන්න බෑ කියලා ඉවරලා. ඒගොල්ලන්ගේ නාම යෝජනා ලයිස්ට් වලින් අයින් වෙනකොට මෙහෙම උගුල් අටවලා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උදුරගන්න අපි ඉඩ දිය යුතුද? ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මේ රටේ ජනතාව මේක දැකලා තියෙනවා, මේව දන්නවා, මේ කරන්නේ මොනවද කියලා තේරෙනවා. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාවයි රාජපක්ෂලාවයි ප්‍රතික්ෂේප කරේ. අද මොකද්ද වෙලා තියෙන්නේ? රාජපක්ෂ කණ්ඩලයේ ඉන්න හොර ත්‍රාඩ නිකාය පරද්දන්න මේ ජනතාව ලෑස්තිලා ඉන්නලා තියදී එයාගේ රැකවලවල ඉන්න හරිද? ඒ නිසා එයාගේ පක්ෂෙත් බේරිලා එයාගේ ආරක්ෂා කරන කණ්ඩායමත් බේරන්න තමයි මේ ලැස්ති වෙන්නේ. දැන් ඔබතුමා නියෝජනය කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබතුමාට තේරෙවදනේ නාම යෝජනාවට මිනිස්සු හොයාගන්න තියෙන අමාරුව නේද? නාම යෝජනාවට මිනිස්සු හොයාගන්න තියෙන අමාරුව. ඒක නිසානේ මේ නාම යෝජනාවට මිනිස්සු ඉන්නවනම් ඒ මිනිස්සු කැඳවල මීඩියා ෂෝ එකක් දාන්න තිබ්බනේ. දැන් හතර පහකට අප තියලා බොරු මීඩියා ෂෝ එකක් දැම්මා. අපේ පක්ෂ මූලස්ථානේ ඇවිල්ලා බලන්නකෝ කොච්චර පිරිලද කියලා, කොච්චර මිනිස්සු අඬනවද කියලා, කොච්චර මිනිස්සු නාම යෝජනාවට විල්ලලා වැළපෙනවද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම සඳහා අපි කැප වෙනවා. අපි ජනාධිපතිතුමාට එක දෙයක් කියන්න කැමතියි. උගුල් අටවලා මේ ඡන්දේ කල් දැම්මොත් අපි එතුමගේ හැටිත් දන්නවා, එතුමා අපේ හැටිත් දන්නවා. අපි අනිවාර්යයෙන්ම වීදි බහැල කැරලි ගහනවා කියන එක පැහැදිලිවම කියන්න ඕන. මොකද හේතුව මේ ඡන්දේ දැනටමත් අවුරුද්දක් කල් දාලා තියෙන්නේ. ජනතාවගේ අයිතිවාසිකම් වලට ඉඩ දෙන්න, ජනතාවගේ පීඩණය ප්‍රජාතන්ත්‍රවාදීව පිටකරන්න ඉඩ දෙන්න, ජනතාවගේ අයිතිවාසිකම් වලට ගරු කරන්න. ඒ නිසා ජනමතයක් නැති පුද්ගලයෙකුට හෝ ජනමතේ නැති වෙච්ච කණ්ඩායමකට හෝ ඒ දෙගොල්ලන්ට මේකතු වෙලා ජනතාවගේ ජනමතය පාගන්න අපිට ඉඩ දෙන්න බෑ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන. ඒ වගේම අපි කියන්න ඕන නියෝජ්‍ය කතානායකතුමනි, දැන් තමුන්නාසේ දන්නවනේ යථාර්ථය මොකද්ද කියලා. පෙරේදා පළමුදා නාමල් කුමාරය ආවනේ ඔන්ලයින්, නිවන් සුව ලැබේවා කියලා පොලිමේ අහගත්තනේ. මේ රටේ ප්‍රතිචාරය මොකද්ද කියලා දැක්කනේ, දැක්කනේ නියෝජ්‍ය කතානායකතුමනි. ඔබතුමා හෘදය සාක්ෂිය තට්ටු කරලා බලන්න, ඔබතුමාගේ ප්‍රාදේශ සභාවට කී දෙනෙක් මේ හිටපු අය අයින් වෙලා ඉන්නවද කියලා, කී දෙනෙක් නොමිනේෂන් ගන්න අකමැතිද කියලා ඉවරලා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ මැතිවරණ නියාමනය කිරීමේ පනත
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මේ මැතිවරණ නියාමනය කිරීමේ පනත ඉතාම හොඳ චේතනාවෙන් කියන එක නෙමෙයි. මේ පනත ගේන්න, මේ මැතිවරණ ඉවරණයෙන් පස්සේ මාර්තු මාසෙට ගේන්න, ඒක ගෙනල්ලා ඒක අනුමත කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න, විසිරුවා හරලා ඊළඟ පාර්ලිමේන්තු ඡන්දයට මේක බලාත්මක කරන්න. එතකොට මේක විනිවිද භාවයක් තියෙනවා, ජනතාවට මේක බලා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මැතිවරණය තියෙන එක ඒක හොඳක් තියෙනවා. අපි හැම කෙනාටම තමන්ගේ කෙරුවාවල් ටික තම තමන් පිළිබඳව තක්සේරුවක් ගන්න පුළුවන්. හරිද? ජනාධිපතිර ජනමතයක් තියෙනවද? රාජපක්ෂලාට තවම වැඳගෙන ඉන්නවද මිනිස්සු? එහෙම නැත්නම් වඳ කොත්තු වලට, වඳ බෙහෙත් වලට මේ ඒ කැම්පේන් එකට බොරු දේශ ප්‍රේමය ඇතුලේ ඉන්න හොර නඩේට රවටෙච්ච මිනිස්සු තවදුරටත් මේ රටේ ජීවත් වෙනවද? එහෙම ඒ අය දැන් කොහෙද ඉන්නේ? කවුරු කියන එකද පිළිගන්නේ? මොකද්ද ජනතාව බලාපොරොත්තු වෙන්නේ? ජනතාව දෙන පණිවිඩය මොකද්ද? තරුණ කණ්ඩායම් ඉන්නේ කොහෙද? වැඩිහිටියෝ ඉන්නේ කොහෙද? මේ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඇයි මේ මෙච්චර බය? ඇයි මේ මෙච්චර බය? ඉතින් ඒ නිසා අවසාන වශයෙන් මගේ කතාව අවසන් කරන්න කලින් අපි කියන්න කැමති, එන්න පෝට්ටුවයි අලියයි දෙකට එකතු වෙලා දෙකම එකට තියලා තමයි දෙන්නේ අපි. ඒ නිසා ජනාධිපතිතුමාටයි රාජපක්ෂලාටයි අපි කියනවා ඡන්දේ කල් දාන්නන් ලෑස්ති වෙන්න එපා. මහ පොළවේ ජනතාවගේ අයිතියට ගරු කරන්න මේ රට, අපේ රට, අපේ මාතෘභූමිය ඒ කාගේවත් පෞද්ගලික බූදලයක් හෝ දේපළ හෝ නෙමෙයි. ඒගොල්ලෝ හොරා කාලා, ඒගොල්ලෝ කොමිස් ගාලා තමයි මේ රට විනාශ කරේ. ඒ නිසා ඒ කොමිස් ගාලා හොරා කාලා ඡන්ද තියන සල්ලි නෑ කියන්න එපා. කොමිස් ගාපු එවුන්ව, හොරා ගාපු එවුන්ව එළවලු තමයි ඡන්ද තියන්න ඕන. ඡන්ද නොතිබ්බත් වෙන්නේ කොමිස් ගාන උන් දිගටම බලයි ඉන්නවා, හොරා ගාන උන් දිගටම බලයි ඉන්නවා. ඒ නිසා අපි මාර්තු මාසේ මැතිවරණදී හැපිලා බලමුයි කියමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි.
පවමි සේත කරුබන්තුනි, ගරු ජයන්ත වීරසිංහ මැතිතුම අපතුමාට මිනිත්තු 12ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මගේ ලයිස්තුවේ නම් තිබුණේ විනාඩි 15ක් කියලා, කමක් නැහැ 12
සංශෝධනය වෙලා තියෙනවා.
මම හිතුවා ඒක හැමදාම වෙන එකක්නේ. මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපි මේ කතා කරන පනත ඉතාම වැදගත් පනතක් වෙනවා. දැනට අරගෙන තියෙන ප්‍රධාන නීති, ගෙනල්ලා තියෙන නීති, ඒවා සියල්ලම යාවත්කාලීන කිරීමට, ඒවා ඒ එදා ගෙනාපු නීති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන්නේ මෙන්න මේ පනතින්. මං එහෙම කියන්නේ ගරු අලි සබ්‍රි ඇමතිතුමත්, විජේදාස රාජපක්ෂ ගරු ඇමතිතුමත් දෙන්නම හොඳාකාරව දැක්කා නීතිජ්ඞ මඩුල්ලු ගණනාවකින් මේ රටේ නීති වෙනස් කරලා, විනිශ්චකාරවරු ප්‍රමාණය වැඩි කරලා, උසාවි ප්‍රමාණය වැඩි කරලා, කිසි දවසක කිසි මාණ්ඩුවකට කරන්න බැරි වෙච්ච ක්‍රියාවක්. ඒ කියන්නේ විනිශ්චකාරවරු වැඩි කරලා කටයුතු කිරීම ඒ සේරම කළා. පහුගිය හිටපු අධිකරණ ඇමතිතුමා යටතේ. මට ඒ ගැන කතා කරන්න පුළුවන් ආඩම්බරෙන්, මොකද ඒකට මම සහභාගි වෙච්ච කෙනෙක් හැටියට, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් හැටියට ඒ කමිටුවලට මමත් ගියා. අපේ අදහස් තමයි එදා ඔය ඉදිරිපත් වුණේ. මේ කිසි කෙනෙකුට තේරෙන්නේ නැද්ද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයාගේ ඉඳලා පල්ලෙහාට යනකම් විනිශ්චකාරවරු ප්‍රමාණය සහ උසාවි ප්‍රමාණය වැඩි කිරීමට තමන්ට අවශ්‍ය විනිශ්චකාරවරු පත් කරගන්න හැකියාව තියෙද්දී කිසි කෙනෙක් ඇඟිල්ලක් දික් කළාද? අපිට ඕනේ අයින්ව නෙමෙයි, ඒගොල්ලන්ට ඕනේ අයින් පත් කරගත්ත කියලා කිසි කෙනෙක් එහෙම කියන්න ඉඩක් තිබ්බේ නැහැ. එහෙම කරලා විනිශ්චකාරවරු ප්‍රමාණය වැඩි කළා, උසාවි ප්‍රමාණය වැඩි කළා. ඒ වාර යහපාලනේ තිබිච්ච කාලේ කෙරිච්ච හැටි අපිට මතකයි. ඔය අද පළාත් පාලන ඡන්ද තියන්න කීකේ කෑ ගහන උදවිය, එදා පළාත් පාලන ඡන්ද කල් දාපු හැටිත් අපිට මතකයි, ජනතාවටත් මතකයි. දැන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පහුගිය පනත ඒ පිළිබඳව මේ ඇමතිවරු දෙන්නම කතා කළා. ඒ පනතෙන් කෙරිච්ච යෝජනා වෙච්ච ක්‍රියාවලිය සාර්ථකව ඉෂ්ට කරන්න තව පනතක් අවශ්‍යයි. දැන් බලන්න මේ අද අපි සාකච්ඡා කරන පනතේ මේ කැරලි ගහපු අය කියලා ඔය වචන දෙකක් තුනක් තිබුණා කියලා පෙන්නන්න හදන්නේ ඒ අය මර්ධනය කරන්නයි මේක ගේන්නේ කියලා. මේක බැලුවොතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පනතේ තියෙන ප්‍රධානම කාර්යය දෙක තුනක් බලන්න මොකද්ද කියලා. මම මේ කියවන්නේ තුන්වෙනි පිටුවෙන්. ප්‍රතිකාරවල සහ පුනරුත්ථාපනයෙන් පසු, අන්න ඒක වැදගත්. මේ හැමෝම පෙන්වන්න හදන්නේ මේ ඡන්දකල් දාන්නයි මේ වගේ එන්නේ අරව කරන්න. මේකේ කියන්නේ දැන් පුනරුත්ථාපනය කළා ඉවරුණහම් පස්සේ, දැන් ඉවරුණා පස්සේ කියනකොට මේකේ පුනරුත්ථාපනය කියන එකට මෙයා අරගල කරපු අයින් විතරද දාලා තියෙන්නේ? නැහැ, විශාල ලයිස්තුවක් තියෙනවා මේ පුනරුත්ථාපනයට වැටෙන. දැන් ඒකෙන් පස්සේ මොකද වෙන්නේ? මේ වගන්තිය බලන්න. පසු සමාජයට ප්‍රතිසංකලනය වී ඇති තැනැත්තන් සමාලෝචනය කිරීම, අධීක්ෂණය කිරීම සහ ඔවුන්ට වෙනත් යම් සහයක් ලබා දීම. දැන් මොකද ඒ කියන්නේ? පුනරුත්ථාපනයක ලියුරුණන් පස්සේ, නිකන් ගෙදර පලයන් කියන්නේ නෑ, පුනරුත්ථාපනයක ලියුරුණාට පස්සේ ඒ අයට රැකියා අවශ්‍ය නම් රැකියා හොයලා දෙන්න, ඒ අයට මූල්‍ය ආධාර ඕන නම් ඒව කරන්න, අන්න ඒ වගේ ඒවැනි සහයක් දෙන්න කතා කරලා තියෙනකොට කාටද කියන්න පුළුවන් ඔය සහය මේ අරගල කරපු අයට නම් එපා? කවුරුත් කියනවාද? එම නිසා මේ පනත අද ඉතාම වැදගත් පනතක් වෙලා තියෙනවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා තවත් ඒකේ ඒ තුන්වෙනි පිටුවෙම තියෙන මාජිනල් 20 ඒක තියෙනවා, කාර්යාංශයේ අරමුදල. දැන් මේ පත් කරන් ඉන්න කාර්යාංශේ අරමුදල කළමනාකරණය කිරීම, පාලනය කිරීම, පරිපාලනය කිරීම හා ක්‍රියාත්මක කිරීම. ඒකේ අරමුදල් හිතන් පරිපාලනය වෙනවා. එහෙමයි මේක කරන්නේ. එහෙම නැතුව අපි ගිය සැරේ ගෙනාපු පනත ක්‍රියාත්මක කරන්න පුළුවන්ද මේ වගේ රෙගුලාසි නැතුව? ඊළඟට බලන්න ඒකම තියෙන අනිත් වගන්තිය, කාර්යාංශයට අයත් මේ පනතේ කාර්ය සඳහා වහාම අවශ්‍ය නොවන්නා වූ යම් මුදලක්, මුදල් ප්‍රමාණයක් ආයෝජනය කිරීම. මේ එකහුවෙන මුදල් වලින් වැඩිපුර එකහුවෙලා තියෙනවා නම් ඒක මඩිසලිය අසර දාන්න කියලා තියෙන්නේ නැහැ. ඒවා ආයෝජනය කරන්න ඕනේ. මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේක මේ අපිට දීලා තියෙන පනතේ ඩ්‍රාෆ්ට් එකේ. මම ඔබතුමාගේ අද අවධානය මේ වැදගත් වගන්ති දෙකකට යොමු කරනවා. පිටු 6 සහ පිටු 7 8 වෙනි වගන්තිය, යම් තැනැත්තෙකු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු පළාත් සභාවක මන්ත්‍රීවරයෙකු හෝ පළාත් පාලන ආයතනයක සභිකයෙකු හෝ වේ නම් කියලා මොකද්ද අන්තිම එතන එකේ පළවිපාක මොකද්ද? මේ කාර්යාංශයේ තනතුරු දරන්න අයිතියක් නැත. ඉතින් කාටවත් කියන්න බෑ තමන්ට ඕන කරන දේශපාලඥයෝ දාගෙන ඉවරලා මේවා හසුරවනවා කියලා. කවදාකත් ඒක වෙන්නේ නැහැ. කෙලින්ම කියලා තියෙනවා මන්ත්‍රීවරයෙක් පළාත් සභාවක මන්ත්‍රීවරයෙක් හෝ පළාත් පාලන ආයතනයක සභිකයෙකුටවත් බෑ කියලා මේකේ මේ සමාජිකත්වයේ දරන්න. ඒකම හත්වෙනි පිටුවේ මෙන්න මෙහෙම තියෙනවා. ඔහු විසින් සභාවේ සමාජිකයෙකු ලෙස ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේදී අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති යම් මූල්‍යමය හෝ වෙනත් යම් සම්බන්ධතාවයක් ඇත්නම් එයත් නුසුදුස්සෙක්. එතකොට මොනවද මේ තියෙන නුසුදුසුකම්? ඒ කියන්නේ පෙරලා බලලා නේද මේකට පුද්ගලයෝ දාගන්නේ? එහෙම නැතුව පුළුවන්ද අර මාස ගානකට ඉස්සලා ගෙනාපු පනතෙන් විනිශ්චයකාරු ප්‍රමාණයත් වැඩි කළා, උසාවිත් වැඩි කළා, සේරම කරලා ඉවරලා නිකම් මේව එක එක්කෙනාට මේ ප්‍රධානය කරන්න හදලා නැහැ මේ නීතිය. මේකේ කියන්නේ සභාවේ සමාජිකයෙකු ලෙස ස්වකීය කර්තව්‍ය ඉටු කිරීමේදී අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති. ඒ කියන්නේ ලොකු බිස්නස් ට්‍රාන්සැක්ෂන්ස් කරන මිනිස්සු ගේ යම් ට්‍රාන්සැක්ෂන්ස් නිසා ප්‍රශ්න ඇති වෙනවා නම් අන්න ඒගොල්ලන් අයින් කරනවා කියලා කියන්නේ. ඉතින් එම තැනැත්තා සභාවේ සමාජිකයෙකු ලෙස පත්කිරි කරනු ලැබීමට හෝ සමාජිකයෙකු ලෙස දිගටම කටයුතු කරගෙන යාමට නුසුදුසුකම් විය යුතුය. ඉතින් මේකේ තියෙන මේ හොඳ වගන්ති මොකක්වත් බලන්නේ නැතුව නිකන් කියනවා මේ මැතිවරණ තියන්නේ නැති වෙන්න තමන්ගේ අය රැකගන්න විපක්ෂයයින්ට හිරිහැර කරන්න. කොහෙද ඒවා තියෙන්නේ මේකේ? පෙන්නන්න. දැන් මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මුළු පනතම බැලුවොත් වැඩි හරිය තියෙන්නේ මොකද්ද? මේ පනතෙන් පිහිටුවන කාර්යාංශය පිහිටුවට පස්සේ ඒක අදාළ කරගෙන පුළුවන් තරම් සටන්කාමී හැටියට හෝ වෙන ක්‍රමයකට හෝ යම් කිසි වැරදිවලට දඬනවලට නියම වීමට හැකියාවක් ඇති අය පුනරුත්ථාපනය කළා සමාජයට ගන්න. ඔබතුමාටත් මතක ඇති, අපිටත් මතකයි 971 කැරැල්ලේදී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනි කියපු වචනේ. මමත් මවක්, මටත් දරුවෝ ඉන්නවා. ඒ නිසා මේ දරුවන්ට මම බාර වෙන්න කියලා මෙච්චර කාලයක් දෙනවා. ඒ බාර වෙන අයින් පුනරුත්ථාපනය කරනවා. එදා ඒ බාරවෙත්ත පිරිස, එදා ඒ පුනරුත්ථාපනය වෙච්ච පිරිස අද අවුරුදු 60ක් විතර කල් ගිහිල්ලා ඒ අයගේ කී දෙනෙක් අද මේ පාර්ලිමේන්තුවේ ඉන්නවද ඇමතිවරු හැටියට? එදා පුනරුත්ථාපනය වෙච්ච තාත්තලගේ දරුවෝ, නම් වශයෙන් කියන්න ඕනේ නැහැ, දන්නෝ දනිති. පුනරුත්ථාපනය වෙලා අද දරුවෝ පවා කැබිනට් ඇමතිවරු. ඉතින් ඒකද වැරදි කියන්නේ? පුනරුත්ථාපනයට කාර්යාංශයක් පිටවන එක වැරදිද?
කරුවන් තෝ තමයි මිනිත්තු දෙක කාලයක්.
ඔව් මට විනාඩි දෙකක් තමයි පුළුවන් කිම්ම ඉවර කරන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එක දෙයකට මං ගරු අධිකරණ ඇමතිතුමාගේ අවධානය යොමු කරනවා. ඒ තමයි අර ගිය සැරේ ගෙනාපු පනතෙන් පස්සේ මේ උසාවියවල වැඩ කරන ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් මම මේක කියන්නේ. කීප දෙනෙක්ව මගේ අවධානය මේකට යොමු කරා. ඒ තමයි ඒ පනත ගෙනවට පස්සේ දැන් ඒ පනතෙන් කියලා තියෙනවනේ කෙනෙක්ව පුනරුත්ථාපනයට යොමු කරන්න පුළුවන් කියලා පවුලේ අයගේ ඉල්ලීම් පරිදි. ඉතින් මෙන්න මේකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්නේ කියලා කියනවා. මොකද මට නීතිඥවරු කීප දෙනෙක් මේ පිළිබඳව දැන්නුවා. යම් කිසි කෙනෙක් උසාවියට ආවම සමහරලාට දෙමව්පියෝ ඇවිල්ලා කියන්නේ නැහැ මෙයාට පුනරුත්ථාපනය ඕනේ කියලා. ඒ ආයත් එක්ක තරහ පවුල් වල අය කරන්නේ ඉදිරිපත් වෙලා කියනවා මම අපිත් දන්නවා අපිත් මේ මෙතනමයි අපිත් මෙයාගේ නෑයෝ මේ පුද්ගලයාට පුනරුත්ථාපනය අවශ්‍යයි කියලා කෙලිම ඇතුළට මරිනවා. ඒ පුනරුත්ථාපනය කිව්වහම ඉතින් යම් තැනක තියාගන්නේ ඒක කරන්නේ. අන්න ඒක ටිකක් මොනව හරි කරලා ඒක ඇඩ්ජස්ට් කරලා ඒක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවසානයෙන් මම කියන්නේ, මම කාලය ඉල්ලන්නේ නැහැ වැඩිපුර, මම අවසානයෙන් කියන්නේ අධිකරණ ශ්‍රේෂ්ත්‍රයේ දැන් මාස ගානකට ඉස්සලා කරපු විප්ලවීය වෙනස හරිද වැරදිද? උසාවි වැඩි කිරීම හරිද වැරදිද? විනිශ්චකාරවරු වැඩි කිරීම හරිද වැරදිද? ඒ විනිශ්චකාරවරු පත් කරනකොට තමන්ට හිතවත් අය කියලා හිතන අය පත් නොකර සාමාන්‍ය අර ඒ අයගේ අර උසස් වීමේ ලයිස්තු අනුව පත් කිරීම හරිද වැරදිද? ඒවට මේ දොස් කියන්නේ. පහුගිය ආණ්ඩුව කාලේ කොච්චර විනිශ්චකාරවරුන්ව ගෙදර යව්වද තමන්ට රිසි නැති තීන්දු දුන්න කියලා. මම මෙතන නම් කියන්නේ නැහැ, මොකද ඒ විනිශ්චකාරවරයන්ට කාර්යයන්ට ගෙදර යන්න වුණා. අද ඒක කෙරෙන්නේ නැහැ. ඉතින් එම නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කාලයත් අවසන් නිසා මම කියන්නේ හැම එකම දිහා වපරහැම් බලන්න එපා. ඒක තමයි මේ කතා කරපු මේ පැත්තේ මන්ත්‍රීවරු කියන්නේ. මොකක් ගෙනාවත් පොඩි වචනයක් දෙකක් අල්ලලා කියනවා මේක ගේන්නේ මර්ධණයට. ඉතින් මේ පනත ගෙනාපු අධිකරණ ඇමතිතුමාටත් ඉස්සෙල්ලා හිටපු අධිකරණ ඇමතිතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද වැඩ කරන ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් උසාවිවල අදත් වැඩ කරන ජනාධිපති නීතිඥවරයෙක් වශයෙන් අපි දන්නවා මොන තරම් විශාල සේවයක් වුණාද කියලා ඒ අධිකරණ වලට ගෙනාපු අලුත් පියවර නිසා. ඉතින් එම නිසා මම ඉතාම ගෞරවයෙන් කියනවා මේ පනත, මේ අලුත් පනත, පුනරුත්ථාපන කාර්යාංශ පිළිබඳ පනත පුළුවන් ඉක්මනට ගේන්න, එදා ගෙනාපු නීති ටික හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙන්න මේ පනත ගෙනාවෙන් පස්සේ. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊට වඩා මම ඔබතුමාගේ වටිනා කාලය ගන්නෙ නෑ. බොහොම ස්තුතියි මට කතා කරන්න
පවමිසතේ ඔබතුමාට. ගරු ආචාර්ය හරණි අමරසූරි මැතිනි, ඔබතුමීට මිනිත්තු 12ක කාලයක්
තියෙනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්ත වශයෙන්ම මේ දවස්වල ආණ්ඩුවේ මැති ඇමතිවරු කතා කරන දේවල් අහනකොට අද රටේ ප්‍රශ්නය තාමත් තේරුම් අරගෙන නැති බව ඉතාමත්ම පැහැදිලි. මේ කතා කරන හැම දෙයින් තුලින්ම නිකම් පොඩි එනවා ආකල්පයක්, මේ එනවා හැඟීමක්. ඇයි මේ අපිව අවිශ්වාස කරන්නේ? ඇයි මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් නැත්තේ? ඇයි හැම දෙයක්ම වපරැහෙන් බලන්නේ වගේ කතා නිරන්තරයෙන් වෙනවා. මේ අපි හොඳ දේවල් කරන්න යන්නේ ඇයි අපිට අවස්ථාවක් දෙන්නේ නැත්තේ? ඇයි අපිත් එක්ක එකතු වෙන්නේ නැති වගේ ඒ වගේ හැඟීමක් තමයි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දෙනාම කතා කරනකොට මතුවෙන්නේ. අන්න ඒක තමයි අත වශයෙන්ම මේ රටේ ප්‍රශ්නේ. මේ රටේ මිනිස්සු, මේ රටේ පුරවැසියෝ තවදුරටත් මේ ආණ්ඩුව විශ්වාස කරන්නේ. මේ ආණ්ඩුව කරන්න යන හැම දෙයක් කටයුත්තක් දිහාම මේ අවිශ්වාසයෙන් බලන්නේ. මේ ආණ්ඩුව කරන දේවල් කිසි දෙයක් විශ්වාස කරන්න පුළුවන් තත්වයක් නෙවෙයි තියෙන්නේ. ඒ නිසාම තමයි විපක්ෂයක් හැටියට අපිටත් මේ කරන මේ ඉදිරිපත් කරන පනත්, මේ යෝජනා කරන දේවල් ගැන ඉතාමත්ම පරිස්සමෙන් බලන්න සිද්ධ වෙන්නේ. මොකෝ විශ්වාසයක් නැහැ. ඒක අපිට විතරක් නෙවෙයි, මේ රටේ පුරවැසියන්ටම ඒ විශ්වාසය කඩා වැටලා තියෙන අවස්ථාවක තමයි මෙවැනි පනත් මේ ගේන්න හදන්නේ. ඉතින් මේ අපිට දැන් අද අධිකරණ ඇමතිතුමා ඉඳන් කිව්වේ මේක ප්‍රධාන වශයෙන් පුනරුත්ථාපනය පිළිබඳ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සඳහා ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ තියෙන පනතක් කියලා. එහෙමනම් අපි දන්නවා මේ පනත මුලින්ම ඉදිරිපත් වුණේ 2004 කියලා කිව්වා. ඒක ඉතිහාසයක් කිව්වා. ඒ 2004 තියෙන තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් අද තියෙන්නේ. එතකොට මේ අවස්ථාවේ මේ පනත ගේන්නේ මොකක්ද කියන හේතු හරියට ඉදිරිපත් වෙන්න ඕනේ. එතකොට අධිකරණ ඇමතිතුමා කිව්වා දැන් විශාල මත්ුවදුරක් තියෙනවා, ඒ ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා තමයි මේ පනත ඉදිරිපත් වෙන්නේ කියලා. දැන් අපි දන්නවා මේ පනත පනතේ ඔරිජිනල් මූලික මුල් පිටපත් මුල් අවස්ථාවේදී අත වශයෙන්ම මුළු පනතම සුප්‍රීම උසාවිය විසින් මේක ව්‍යවස්ථා විරෝධී කියලා ඔවුන්ගේ ඩිටර්මිනේෂන් එක තුල ආපු එක. That this entire bill, this whole bill was is unconstitutional and inconsistent was the determination of the Supreme Court. I am not sure whether the Supreme Court has made that kind of determination about any other bill that has been presented to this parliament in its history. Right? So it is in that condition, and they had asked for specific sections to be repealed, to be removed, if this bill is to be deemed constitutional. Now, the problem is that even in the reform, with the revisions that have been presented to us, මේකේ තාම අපහැදිලිතාවයක් තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. කාර්යාංශයේ පරමාර්ථය කියන තැන අපි මේක මද්‍රව්‍ය වලට විතරක් සීමා කරන පනතක් නම් මෙන්න මේ කොටස තුල මොකක්ද එන මේ කොටස කොහොමද නිර්වාචනය වෙන්නේ කියන එක ගැන පැහැදිලි උත්තරයක් අපිට අවශ්‍යයි. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා. මොකද මේකේ තියෙනවා විවිධ ප්‍රතිකාල ක්‍රම යොදා ගැනීම ඇතුළත් විය හැකි පුනරුත්ථාපනය අවශ්‍ය තැනැත්තෙකු ලෙස නීතියෙන් හඳුනාගනු ලැබිය හැකි වෙනත් යම් තැනැත්තෙකු පුනරුත්ථාපනය කිරීම විය යුතුය. ඉතින් කවුද මේ වෙනත් යම් තැනැත්තන් කියන එක අපිට දැනගත යුතුයි. මොකෝ ඒ පිළිබඳ නිර්වචනයක් මේ පනත තුළ නැහැ. එකෙන් කියලා තියෙනවා නීතියෙන් හඳුනාගත යුතු කියලා. ඉතින් මොකද්ද මේ නීතිය? මොන නීතියෙන්ද මේ වෙනත් තැනැත්තෝ හඳුනාගන්නේ? කවුද කොහොමද තීරණය කරන්නේ කාටද පුනරුත්ථාපනය අවශ්‍ය කියලා? ඒක මේ පනතේ කිසිසේත්ම පැහැදිලි නැහැ. දැන් ඒක තමයි මෙතන මේ පනත පිළිබඳ අවිශ්වාසයක් සැකයක් මතුවෙන ප්‍රධාන හේතුව. මොකද මේ පනතේ පරමාර්ථය ඇත්තටම පැහැදිලි නැහැ. මොකද මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු කිරීම සඳහා දැනටමත් නීති පද්ධතියක් තියෙනවා කියලා, නීති තියෙනවා කියන එක අධිකරණ ඇමතිතුමත් පිළිගත්තා. ඩ්‍රග් ඩිපෙන්ඩන්ට් අය පිළිබඳ නීති තියෙනවා, දැනටමත් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දැන් ඊට වඩා හොඳ එකක් කරන්න නම් මම හිතන්නේ අපිට අවශ්‍යයි මේ පාර්ලිමේන්තුව තුළ සංවාදයක්, පළමුවෙන් අපිට තොරතුරු අවශ්‍ය වෙනවා. දැන් තියෙන ක්‍රමවේදය තුල තියෙන ප්‍රශ්න මොනවද? ඒව හරියට හඳුනාගෙන තියෙනවද? ඒ ප්‍රශ්න වලට පිළිතුරු, ඒ ප්‍රශ්න වලට ඒ තියෙන අර්බුද, ඒ තියෙන ගැටලු වලට උත්තර මේ අලුත් පනතින් ලැබෙනවද නැද්ද? ඒක පැහැදිලි නැහැ. ඒක පිළිබඳ සංවාදයකුත් ඇති වෙලා නැහැ. ඒක පිළිබඳ ඉදිරිපත් කිරීමක් ආණ්ඩුව පැත්තෙන් සිද්ධ වුණෙත් නැහැ. මේ පනතට මොකද්ද හේතුව? මේ පනත අවශ්‍ය වෙන්නේ කොතනදින්ද? මොකද දැනටත් තියෙන ක්‍රියාවලිය තියෙන අඩුපාඩු මේ පනත තුලින් කොහෙන්ද ඇඩ්‍රස් වෙන්නේ? ඒක පැහැදිලි නැහැ. ඉතින් ඒ නිසා මේ පනත පිළිබඳ මේ තියෙන සැකය ඉතාමත්ම සාධාරණයි. මොකෝ මේ අපි සියලු දෙනාම පිළිගන්නවා මේ රටේ මත්ද්‍රව්‍ය ඒ උවදුර ඉතාමත්ම බැනක. It's a huge problem in this country. Whenever we talk to people, whenever we go for any meeting, especially when we meet parents and teachers, the issue of drug addiction has come up. It's a critical problem in this country. The rehabilitation of those who are drug dependent needs our attention. There is no doubt about that. But where in this bill that is being presented today is there a proper understanding of what is necessary of what goes into rehabilitating those who are dependent on drugs? Rehabilitation of drug dependency person is primarily an issue of mental health and health. It is nothing to do with confining a person. It is nothing to do with punishing a person. You can't beat a person out of dependency. You can't confine or isolate a person in some institution and resolve that person's dependency or treat that person's dependency. This is primarily a health and mental health issue. Yet, by the looks of this bill, the way this bill has been presented, the constitution of this bureau is again a replica of the very militarized rehabilitation programs that currently also exist. So rehabilitation is primarily understood as punishment and as something that needs to be corrected through punishment, rather than something that has to be treated through a holistic health approach requiring a much more much wider process, which understands the social and the health related aspects of dependency and of rehabilitating those who are dependent on drugs. So that this bill too continues with the model of rehabilitation that understands rehabilitation in terms of a punitive approach, as in terms of a punishment for a socially unacceptable behavior. We know that this has not worked. We know that our current current programs for rehabilitation for those with drug dependency has also not worked. ඒවත් ඒ පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. අපි කන්දකාඩු ගත්තත්, වවුනියා ගත්තත්, සියලුම ඒ මධ්‍යස්ථාන පිළිබඳ බරපතල ප්‍රශ්න තියෙනවා. අපි ඒ මධ්‍යස්ථාන තුල සිද්ධ වෙන දේවල් නිසා මිනිස් ජීවිත අහිමි වුණු අවස්ථාත් වාර්තා වෙලා තියෙනවා. දැන් මේ පනත එන්න ඉස්සෙල්ලා මේ තියෙන පවතින ක්‍රමය ගැන කිසිම විශ්ලේෂණයක්, අධීක්ෂණයක් නැතුව, සාකච්ඡාවක් නැතුව
අනුරාධ ජයරත්නතුමා
අපෙන් නෙවෙයි මගේ වෙලාවෙන් පැහැදිලි කරන්නම් මේකේ ඔබතුමී මතු කරපු වෙනත් තැනැත්තන් කියන කාරණාවෙදී මේක වෙන වෙන විදිහට විග්‍රහ කරන්න උත්සාහ කරනවා මේකට තමයි සමහරට අරගල කරුවන් එහෙම නැත්නම් වෙනත් ඉන්න සමාජ සිවිල් ක්‍රියාකාරීන් කියලා අදහස් කරන්න උත්සාහ කරනවා හැබැයි එහෙම එකක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමේ මෙතන අදහස් කරන්නේ මේකෙදි අදහස් කරන්නේ නීතියේ දණ්ඩ නීති සංග්‍රහයේ එහෙම නැත්නම් ඒ අනිකුත් නීති පද්ධතිය තුළ පුනරුත්ථාපනය වෙනුවෙන් අධිකරණයේ තීන්දු කරන පුද්ගලයෙකු යොමු කිරීම සඳහා අද රටේ අපේ ක්‍රමවේදයක් නැහැ. ඒකට තමයි මේ කාර්යාංශය තිබුණේ. හැබැයි මේ පනත බලාත්මක වීමෙන් පසුව අනෙක් පනත් එක්ක කියවෙන ඕනම කාරණාවකදී ඔවුන් පුනරුත්ථාපනය කරන්න කිව්වොත් මේ පනත යටතට ගැනෙනවා කියන එක. ඒ නිසා ඔබතුමී මතු කරපු මතයක වැරදි ඒකේ මේ ඔබතුමීගේ අදහස උනේ වෙනත් තැනැත්තන් කිව්වම කවුද මේ වෙනත් තැනැත්තන් කියලා. ඒ වෙනත් තැනැත්තන් තේරීම සිදු කරන්නේ වෙන කවුරුවත් පොලිසිය හෝ වෙන කණ්ඩායමක් නෙවෙයි, අධිකරණය විසින් තීන්දු කරන ලබන කාරණාවකදී තමයි ඒකට ඇතුළත් වෙන්නේ.
බෝරිස්තුති නියෝජන අමතිතුමා, නමුත් මං හිතන්නේ ඒ ප්‍රශ්නේ අපිට මේ පනත තුළින් ඊට වඩා පැහැදිලිව මේක තුල එන්න ඕනේ. මොකෝ ඒක මේ ඩෙෆිනිෂන් එක හරියට නැතුව මේක ඉන්ටර්ප්‍රීට් වෙන විදිය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. නීතිය අනුව තමයි ඒක කියලා තියෙන්නේ. නීතියෙන් හඳුනා ගන්න ලැබිය හැකි වෙනත් යම් තැනෙක්ටකෝ. ඉතින් මොන නීතිද කියන එක මේක තුල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවද?
කරුවා මාත්‍යතුමා.
කියන එකෙන් අදහස් කරලා තියෙන්නේ නීති පද්ධතිය තුල කියවෙන අනපනත් ගණනාවක් තියෙනවා. එතකොට ඒ අනපනත් වලට අනුව අධිකරණය ගන්න තීන්දුවක් තමයි මෙතනට ගැනෙන්නේ. ඒ නිසා තමයි අපි අර ස්පෙසිෆිකලි මේ පනත්තික කියලා අපිට ස්පෙසිෆයි කරන්න බැරි නිසා තමයි නීතියේ සඳහන් වෙන කියන එක රිෆර් කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන කවුරුවත් වෙනත් පුද්ගලයෙකු උතෙන්ට ගෙනෙන්න පුළුවන් කියන කාරණාව නෙවෙයි ගරු මන්ත්‍රීතුමිය.
හරි, බොහොම ස්තුතියි ගරු ඇමතිතුමා. ඒ කියන්නේ අධිකරණයද තීරණය කරන්නේ පුනරුත්ථාපනය විය යුතු පුද්ගලයා කවුද කියලා?
ගරු මාත්‍යතුමා,
වෙනත් පුද්ගලයෝ කියන එකෙන් අදහස් කර ඒ වෙනත් පුද්ගල කියන මේ සෙක්ෂන් එක මොකද මේකෙදී කලින් තිබුණේ අපි අධිකරණයට ඉදිරිපත් කළ අධිකරණයේ නියෝගයක් මත පුනරුත්ථාපනය විය යුතුයි කියන කාරණාව. හැබැයි මේකෙදී සුව කැමැත්තෙන් වුණත් ගිහිල්ලා වොලන්ටරිල් වුණත් කාටරි ගිහිල්ලා රීහැබිලිටේට් වීමේ හැකියාව තියෙනවා. අනික් පැත්තෙන් වෙනත් පුද්ගලයෝ කියන එකෙදී අදහස් කරන්නේ යම් කියවෙන වෙනත් පනතක යම් කිසි තීන්දුවක දීලා තියෙනවා නම් මේ පුනරුත්ථාපනය විය යුතුයි කියන තීන්දුවක් ගැනෙනවා නම් ඒ තීන්දුවට මෙතන ඇතුළත් විය හැකියි කියන එක. එහෙම නැත්නම් එතකොට ඒක තේරීම සිදු කරන්නේ අධිකරණයෙන් මිස වෙන කොහෙන්වත් තැනකින් නෙවෙයි.
ඔව්. හැබැයි ඒක ඒ හින්දාම තමයි ගරු ඇමතිතුමා මම යෝජනා කරන්නේ අපි මේ දිහා මීට වඩා මීට වඩා හොඳින් බලන්න ඕනේ කියලා. මොකෝ මේ අද මේ දැනට තියෙන නීතිය ගත්තත් නීතිය තුළ පුනරුත්ථාපනය අවශ්‍ය කාටද කියන එක ගැන අපි හිතුවත් තාම මේ අපේ නීතිය පවතින නීතිය තුළ මේක දිහා බලන්නේ ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපනය කියන එක ඉතාමත්ම පටු විදියට. හරි, ඉතින් ඒ පව එතකොට අලුත් පනතක් යෝජනා වෙනවා නම් තියෙන සිස්ටම් එකේ තියෙන නීතිවල හිඩැස් අපි මේක තුලින් කොහොමද ඇඩ්‍රස් කරන්නේ කියන එකත් අපි බලන්න ඕනේ. මේ තියෙන නීතිය තුල පුනරුත්ථාපනය කරන විදිය ඇති වෙලා තියෙන ප්‍රශ්න මේ පනතෙන් ඇඩ්‍රස් වෙනවද කියන එක ගැනත් අපි හරියට විග්‍රහයක් තියෙන්න ඕනේ. නමුත් ඒ විග්‍රහය කරන්නත් ඒ පිළිබඳ හරියට තොරතුරු ගන්නත් ඒ පිළිබඳ හරියට විවාදයක් කරන්නත් අපිට මේ අවස්ථාවක් නෑ. අපිට මේ ආපු සංශෝධනාවේ ඊයේ ඒ සංශෝධන මේ අද මොකද්ද මේ තියෙන හදිස්සිය මෙවැනි නීතියක් මෙවැනි මාතෘකාවක් යටතේ මේක ස්පෙෂලිස්ට් සබ්ජෙක්ට් එකක්. මං හිතන්නේ මෙතන අපි 225 දෙනාගෙන් කී දෙනෙක් ඉන්නවද කියලා මේ වගේ දෙයක් පිළිබඳ පැය 24ක් ඇතුළත හරි විශ්ලේෂණයකට එන්න හරි විග්‍රහයක් කරන්න. ඇයි මේ හදිස්සිය? මොකද මේ දැනට තප්පරයක් ගරුවා මිතුරා මේකට පිළිතුරක් දෙන්න. මේ දැනට රීහැබිලිටේෂන් ප්‍රොසෙස් එකේ නීතියක් තියෙනකොට එහෙනම් අපි බලාපොරොත්තු වෙන්නේ අලුත් එකකින් මොකක් හරි සබ්ස්ටැන්ෂල් වෙනසක්. සබ්ස්ටැන්ෂල් මොකක් හරි මේ හිඩස් පුරවන එකක්. ඒක කොහොමද මේකේ සිද්ධ වෙන්නේ?
නායකතුමනේ, මේකෙදී ඔබතුමගේ කාරණාවක මේ මුළු සභාවම නොමග යනවා. මොකද හේතුව මේ පනත කඩිමුඩියේ සතියකින් දෙකකින් නීතිපතිතුමාට ගිහිල්ලා මේක ඩ්‍රාෆ්ට් කරලා මේ පාර්ලිමේන්තුවේ ඕඩර් ෂීට් එකට අවිලා අද පාර්ලිමේන්තුවට එනවා නෙවෙයි. මේක කන්සල්ටේටිව් කමිටිය එකක් තිබුණා. ඒ කමිටුවේදී බොහෝ පක්ෂ නායකයෝ කණ්ඩායම් රැස් වෙලා තමුන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කළා. මම හිතන්නේ අපේ රවුෆගේ මැමතුමත් සම්බන්ධ වුණා. එතකොට මේ විනාඩියක් ගරු මන්ත්‍රීතුමා සභාව වෙන්න මැමතුමා. එතකොට මේ ගෙනාපු යෝජනා අදහස් අද බොහෝමයක් මේකේ සංශෝධන හැටියට සඳහන් වෙලා තියෙනවා. එතකොට ඔබතුමලට මේ ගෙනාපු කාලවකවානුව තුළ ඒ උපදේශකාරක සභාවකට හෝ සම්බන්ධ වෙලා මේක ඒ යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. මේක ඒ යෝජනාවලට ඇතුළත් කළ මේ පනතට ගෙන ඒමේ හැකියාව තියෙනවා. දෙවැනි කාරණාව ඔබතුමී මතු කරපු ප්‍රශ්නය, මේක දැනට තියෙන්නේ රෙගුලාසියක් හැටියට. මේ රෙගුලාසිය අනපනතක් බවට පත්කිරීම තුළම නීතියේ තියෙන හිඩසක් ආවරණය කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. අදට රෙගුලාසියකින් තමයි මේ රීහැබිලිටේෂන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යාංශය පිහිටලා තියෙන්නේ, කොමසාරිස් ජෙනරල් කාර්යාංශය. හැබැයි ඒ කාර්යාංශය පනතක් හැටියට මේ පාර්ලිමේන්තුවට ගෙනලා සම්මත කිරීමෙන් පසුව මේකට මීට වැඩිය බලයක් ලැබෙනවා හා සමානව අර නීති පද්ධතිය තුළ තිබිච්ච හිඩස පිරිමහ ගන්නත් අපිට පුළුවන්කම ලැබෙනවා.
ඕවිසුති ගරු අමතුතුමා, මම හැබැයි නැවත වතාවක් මම ඔබට මතු කරන්නේ මේකේ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි, මේ පුනරුත්ථාපනය කියන සංකල්පය හා විෂය පිළිබඳත් අපිට දැනු අපිට මේ මීට වඩා තොරතුරු සහ සංවාදයක් අවශ්‍යයි කියන
එක.
මේක නීතියේ තියෙනම ප්‍රශ්නයක් නෙවෙයි. මේකට නීතිය සහ අර පියුනිටිව් අප්‍රෝච් එක ගන්න එකමයි ප්‍රශ්නේ. ඒක සඳහා අපිට මීට වඩා මේ පිළිබඳ මේකේ සමාජ ආර්ථික ඒ මනෝවිද්‍යාත්මක ඒ කරුණුත් මේකෙදී සලකන්න ඕනේ කියන එකයි අපි යෝජනා
කරන්නේ.
හරි, මිනිස්ටර් රිෆර්ඩ් ටු මයි ඉන්වෝල්වමන්ට් ඉන් ද කන්සල්ටේටිව් කමිටී ඔන් මිනිස්ටර් ජස්ටිස් ඇන්ඩ් කන්ස්ටිටියුෂන් රිෆෝම්ස්. නෝ, ඊ ඩිඩ් පාටිසිපේට් ඇන්ඩ් ඊ පොයින්ටඩ් ඉට් අවුට් ටු ද මිනිස්ටර් ඇන්ඩ් සෙඩ් දැට් වී මස්ට් හැව් අනදර් කන්සල්ටේටිව් කමිටී to discuss the seriousness of the issues involved, and it was postponed for that reason before the December holidays. Then when we came back, we find this in the order paper, and this is why it was regarding this. No, honorable minister was presiding and I made a specific request that this bill must be discussed in detail, but then subsequently without summoning another consultative committee suddenly we find this in the order paper, and this is the problem, because this is replete with so many inexplicable provisions which might result in utter confusion. Actually, this is a ham-fisted approach by the government.
You see the cabinet memorandum and the way in which the bill has been drafted. See the damning indictment by the Supreme Court itself. Never in the history of the Supreme Court that the entire bill has been found to be unconstitutional, as the Honorable Dr. Harinivik Vijayasurya says.
Member, I don't know how many times this has come before the consultative committees. So in all those committees, they have a number of time that the members of parliament could have given their opinion. Then Vijayadas Rajapaksa garu emathuma adhikara emathuma pahadili karanakota niyojya kathanayaka thumani 2004 indala meke pasubima kiwwa. Ada garu mantri thuma therum ganna meke panata 2004 indala meka hadagena ewillla ada genena mohota wenakota rate aragalayak tibeneka mekata patla ganna epa. Ada rate samaje thiyena vinadiyak garu mantwa mokada man kiyanne me samaje thiyena prashneya gataluwa me panatata adala karaganna epa mokada garu mantri thumiya අපේ අද බන්ධනාගාරවලට ගියාම 165ක් ඉන්නේ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වෙච්ච චූදිතය හෝ වැරදිකරුවන්. එතකොට මේ පිරිස අපි හැමදාම බන්ධනාගාරගත කරගෙන මේ පිරිසට අපි හරියට පුනරුත්ථාපනය කරන්නේ නැතුව මොවුන්ට දඬුවමට විතරක් යටත් කළා නැවත මොවුන් සමාජගත කිරීම තුල කිසිම විදියකින් අපිට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේක අද ඊයේ නෙවෙයි 2004 ඉඳලා කතා කරගෙන ඇවිල්ලා අද මේ පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරන්නේ තවත් නියමිත නියම ක්‍රමාණ ක්‍රමයක් ඇතුළත මොවුන් පුනරුත්ථාපනය කරලා හරි පුරවැසිය හැටියට සමාජයට එකතු කරන වගකීම ඉටු කරන්න. හැබැයි අද රටේ තියෙන සමාජ ප්‍රශ්නේ මේකට පටලගෙන අපි කවුරු හරි මේකට විරුද්ධ වෙනවා නම් මතක තියාගන්න මේ විරුද්ධ වෙන්නේ මේ පුනරුත්ථාපන කාර්යංශ පිටුවින් පිළිබඳ පනත නෙවෙයි. අර 165ක් වැලිකඩ ඉන්න අපේ මේ මද්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නවලට මුහුණ දීලා ඉන්න පිරිසව යහමකට ගන්න තියෙන අවස්ථාව තමයි ඔබතුමීලා මේකදී නැති කරන්න උත්සාහ කරන්නේ. කරුණා කරලා ඒකයි රටේ තියෙන අරගලේ අපි සමාජ මතවාද දරන විරෝධතා දක්වන ඒ අය පිළිබඳ මේකයි පටලගන්න එපා. මේක දෙකක්. මොකද මේකේ පැහැදිලිවම කියලා තියෙනවා මද්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච පුනරුත්ථාපනය කළ යුතු ඒ පිරිස ලූඩු නාමේ ඕන ඔබතුමීට කියවන්න. ඒකේ පැහැදිලිව තියෙනවා. ඒ නිසා ඒකයි මේ කාරණාවයි දෙකක්.
මේ
පුනරුත්ථාපනය කිරීම අනවශ්‍යයි කියලා අපි කිසිසේත්ම කියන්නේ නැහැ. පුනරුත්ථාපනය විය යුතුයි කියන තැන අපිත් ඉන්නවා. හැබැයි මේ රටේ මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ බරපතල ගැටලු තියෙනවා. එතකොට මේ අපි මේ වගේ පුනරුත්ථාපන කාර්යාංශයක් හදනවා නම් එහෙනම් ඒක හරියට කරමු. ඒ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ ලෝකේ වෙනත් රටවල් වලින් ඉගෙන ගමු. අපිට දැනට සිද්ධ වෙන එක අතිශය භයානක එකක්. මේ සහ මේ පනත තුල ඒ සංශෝධන තුලින් ඒ කියන ඒ මතුක මේ අද තියෙන ගැටලුවවත් අද තියෙන මේ අරගලයත් එක්ක සම්බන්ධ කරන කතාවක් නෙවෙයි මම කියන්නේ. මම මේ මතු කරන්නේ මේ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳ මේකේ ඇතුළත් වෙන වෙලා තියෙන කරුණු පිළිගන්න බෑ. ඒ නිසා මේක අතිශයින්ම මේක අපිට පිළිගන්න පුළුවන් වෙන ඒ ප්‍රශ්නයට දෙන හරි ප්‍රතිචාරයක් නෙවෙයි කියන එකයි අපි කියන්නේ.
ඔව් මිසුති. ගරු අනුප පැස්කෝල් මැතිතුමාට මිනිත්තු 12ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, හර්ණි මන්ත්‍රීතුමිය, ගරු මන්ත්‍රීතුමිය, මේ කඩිමුඩියේ මේක ගේන්නේ මොකද කියලා අදහස් ප්‍රකාශ කළා. මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච 105ක ප්‍රමාණයක් ඉන්නවා. ඒ 105ක ප්‍රමාණයෙන් වාර්ෂිකව මේ වෙනකොට අවුරුද්දකට 100ක් උසාවියට එක්කගෙන යනවා. එතකොට 2010 වෙනකොට 29796ක් වෙච්ච මේ ප්‍රමාණය අද වෙන 2020 වෙනකොට 97416ක් වෙලා තියෙන උසාවියට ගෙනියන ප්‍රමාණය. ඒ උසාවියට ගෙනියන ප්‍රමාණයෙන් 5000ක්වත් පුනරුත්ථාපනය කරන්නේ නැහැ. යන්නේ අධිකරණයෙන් බන්ධනාගාරයට. කිසිම කෙනෙක්ව නීත්‍යානුකූලව තමන් කැමති නම් පුනරුත්ථාපනය කරන්න අවස්ථාවක් නැහැ මේ රටේ අද වෙනකම්. හර්ණි අමෘසූරිය මේ අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්න කෙනෙක් විදියට මේ ප්‍රශ්නේ බරපතල විදියට ගන්න ඕනේ මේ රටේ. 105ක් විතරක් නෙමෙයි 162ක් විවිධාකාර මද්දසාර වලට අබ්බැහිවිලා තියෙනවා. 105ක් මද්ද්‍රව්‍ය වලට අබ්බැහිවිලා තියෙනවා. මේ 105ම නැති ක්‍රේ මේ ක්‍රමවේදයේදී අම්මා තාත්තා කැමති නම් උසාවියට දාලා තමයි පුනරුත්ථාපනය කරන්න. මේකේ එක විසදෙනවා.
ඕනම දරුවෙකුට පුළුවන් නම් අම්මට තාත්තට දරුවා පුනරුත්ථාපනය කරන්න ඕන නම් මේක හරහා කළ යුතුමයි, මේ වගන්තිය දාන්න කළ යුතුමයි කියලා. මේක හදනවා නම් පාසුකම් ලබා දීලා ඒ සියලු දෙනා පුනරුත්ථාපනය කරන්න ඕනේ. ඒ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ මේකින්. මෙතෙක් කල් ඒක තිබුණ නැහැ. අපි අධිකරණ අමාත්‍යතුමාගෙනුත් ඒ වගේම අලිසබ්බිය අමාත්‍යතුමාගෙනුත් ඒ කාලේ ඉල්ලා සිටු එක දෙයක් තමයි පුනරුත්ථාපනය කරනවා නම් සියලු දෙනා පුනරුත්ථාපනය කළ යුතුයි. සල්ලි ගෙවල හරි 100%ක් කරන්න බෑ. මේක රෝහල් වලත් මේ පහසුකම් තියෙන්න ඕනේ, පෞද්ගල රෝහල් මේවට ඇති වෙන්න ඕනේ. ඒ වගේ තීන රෝහල් වලත් මේ මද්රව්‍ය වලට අබ්බැහිවෙච්ච පුනරුත්ථාපනය කිරීම ප්‍රතිකාර ක්‍රමයේ ක්‍රමවේදයක් තිබිය යුතුයි සාමාන්‍ය වාට්ටු වලත්. එහෙමද මේක වෙන් කරලා 100%ක් වෙන් කළ පුනරුත්ථාපනය කිරීමේ ක්‍රියාවලියක් කරන්න බෑ. අපි අධ්‍යාපනය තමයි මේක බරපතලම තත්ත්වයේ තියෙන්නේ. අපි අධ්‍යාපන තත්ත්වයේ ගත්තොත් අපි ගත්තොත් 5-8 ළමයිගෙන් 10%ක් මද්රව්‍යයට අබ්බැහිවෙච්ච ළමයිගෙන් 10%ක් 5-8 ශ්‍රේණිය දක්වා පුනරුත්ථාපනයට අතුල් වෙන අයගෙන් 10%ක් ඉන්නේ 5 පන්තියේ 8 පන්තිය දක්වා. ඊට පස්සේ 9-10 ශ්‍රේණිය දක්වා ඉන්නවා 22%ක් 2020 දී. ඒ වගේම ඕලෙවල් පන්ති වල ඉන්නවා 43%ක් පුනරුත්ථාපනය වෙන 5000ක් විතර පුනරුත්ථාපනය වෙන්නේ උසාවිය නැගෙන්. ඒකේ 20%ම ඕලෙවල් 43%ක්. ප්‍රශ්නයක් නෙමෙයිද මේක? මේකට හදිස්සි වෙන්න ඕනේ නැද්ද? මේ මද්රව ලැබෙච්ච නායක දේශපාලනේ දාගන්නේ අර කිව්වනේ අරගලේ අය සමහර අය හිටියයි කියලා මද්රව්‍ය තිබුණයි කියලා එතන් වල මද්රව්‍ය දීලාද මේගොල්ලන් එක්කගෙන යන්නේ? එහෙමනම් මේක අත්‍යවශ්‍යයි. මේ රට අපේ පුංචි දරුවෝ තමයි විනාශ වෙන්නේ මද්රව්‍ය නිසා. ඒ වගේම තමයි මනස නිදහස් කරගන්නත් මේ ඔක්කොටම පුනරුත්ථාපනය අවශ්‍යයි. දේශපාලන පක්ෂවල ඉන්න සමහර අයට අවශ්‍යයි පුනරුත්ථාපනය. පාරේ ඉන්න අර කුමාර වෙල්ගම් මැතිතුමාව ඇඳුම් ගලවලා ගැහුවා. පුනරුත්ථාපනය අවශ්‍ය නැද්ද සමාජයට? ඊයේ විශ්වවිද්‍යාලයේ තමන්ගේ ගෑන ළමයි කපල කොටලා මැරුවා. පුනරුත්ථාපනය අවශ්‍ය නැද්ද සමාජයට? මනස නිදහස් නැහැ ජනතාවගේ. මේ පාර්ලිමේන්තුවේ රාජ්‍ය නිලධාරී ජනතාවේ සියලු දෙනාම මානසික වශයෙන් මනස නිදහස් කිරීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒකට පක්ෂභේදයක් නැහැ. ඒතොර ඒ විදිහට මේ රටේ දරුවෝ ක්‍රමක්‍රමෙන් 2005 සිට 2010 සිට 2020 දක්වා 30,000 සිට ලක්ෂය දක්වා මද්රව්‍ය වලට ක්‍රමක්‍රමෙන් අබ්බැහි වෙනවා නම් මේක එක අවශ්‍යතාවක් පමණයි. දැන් මේ STF එකට දුන්නා බලතල. මෙච්චර කාල පොලිසිය තිබුණ බලතල STF එකේ පැත්තෙන් ඒකත් කරෙන්න ඕන හරියටම. තාම අපි කෙරුණායි කියලා පිළිගන්නේ නැහැ. අර අපි දන්නවා යුද්ධය අවුරුදු 30ක් තිබුණා. විවිධ විසඳුම් දුන්නා. නමුත් විසඳුම් නැහැ. ගම්පින්වල ජනතාව මැරුණා. 2009 දී තමයි යුද්ධය අවසන් කරේ. ඒ වගේ අපි මේ පුනරුත්ථාපන බණදත් 100%ක විසඳුමක් විදිහට දකින්නේ නැහැ. විසඳුම අනිවාර්යෙන් අවශ්‍යයි. මේක වේගයෙන් අපි පුංචි කාලේ දිච්ච තත්ත්වයෙන් මේ දින වේගයෙන් වර්ධනය වෙන මද්ද්‍රව්‍ය. මද්ද්‍රව්‍ය රට පුරා පැතිරෙන එකට ජනාධිපති කාර්යාලයේම විශේෂයෙන්ම තීන්දුවක් දුන්නේ STF එකට බාර අරගෙන මේක කරන්න කියලා. අපි සතුටු වෙනවා මේ පිළිබඳව. ඒ වගේම අපි දන්නවා දැන් මේක ප්‍රශ්නයක්. මේක මේගොල්ලෝ ගන්නවා දේශපාලනයකට. මේ විරුද්ධ පක්ෂයව පුනරුත්ථාපනය කරන්න හදනවායි කියලා. ඒගොල්ලෝ සමාජයට තේරෙනවා ඉතින් ඒගොල්ලන් පුනරුත්ථාපනය ලක් වෙන්න ඕනයි කියලා. ඒ නිසා වෙන්නේ නැති බය වෙලා ඉන්නේ. පුනරුත්ථාපනය ලක් වෙන්න ඕන තත්ත්වයක තමයි ඉන්නේ. ගෙයක් දැක්කහම ගිනි තියන්න හිතනවා නම්, මිනිහක් දැක්කහම ගහන්න හිතනවා නම්, දේශපාලනයක් දැක්කහම කිසි තේරුමක් නැති කමෙන්ට් දානවා නම්, අර Facebook වල කිසිදු සංවාදයකින් තොරව සබුද්ධක සංවාදයක් නෙමෙයි දැන් තියෙන්නේ. කිසිම අර්ථ විරහිත සංවාදයක් තියෙන්නේ. මරපියව කොටපියව විනාශ කරපියව මැරියව. ඕක තමයි මේ සමහර දේශපාලන පක්ෂවල උළු ගෙඩි වලින් එළියට එන්නේ. ඒගොල්ලෝ බලයට ආවත් හොඳ තත්ත්වයක් ඇති වෙනවද එතකොට? ඉස්සෙල්ලා අපි ගත්තෝ සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති මුල් අවධියේ හිටපු පුද්ගලයා කතා කරපු දේවල්ද දැන් කතා කරන්න ඒක වටේ ඉන්න අය? විනාශය ගැන ඉතින් කතා කරන්නේ. ඒ බලයට ආවත් මේ ගොඩනගන ජනතාව මානසික ව්‍යාකූල ජනතාව මොනවද කරන්නේ? විනාශය කරා රට ගිනියන එක තමයි කරන්නේ. ඒක නිසා මේ පුනරුත්ථාපන පණිවිඩය තාමත් අවශ්‍යයි. උසාවියෙන් හෝ එහෙම නැත්නම් කවුන්සිලින් වල හෝ පාසල් ශිෂ්‍යන්ව නියම තැනට ගෙනිච්චේ නැත්නම් මේ පාසල සම්පූර්ණයෙන්ම බිලි ගන්නවා මත්ද්‍රව්‍ය වලින්. මත්ද්‍රව්‍යෙන් බිලි ගන්න පුද්ගලයෝ දේශපාලනය කරා පහුගිය කාලේ. ඔය අරගලේ කාලේ ගෙවල් ගිනි තියන්න නැහැ මත්ද්‍රව්‍ය පාවිච්චි කර පුද්ගලයෝ තාම නැහැ කියලා කාටවත් කියන්න බෑ. නැහැ කියලා කාටවත් කියන්න බෑ. ඒක නිසා මේක වැදගත් දෙයක්. මේ පුනරුත්ථාපනයේ මේක මත්ද්‍රව්‍ය වලටවත් අර විවිධ ක්‍රියාකාරකම් වලට සීමා නොකර මත්ද්‍රව්‍ය ව්‍යාපාර සාමුලියම නැති කිරීම සඳහා අවශ්‍ය කරන පදනම සකස් කළ 5000 දන්ට පුනරුත්ථාපනය කරන්න මට තේරෙන්නේ නැහැ. ලක්ෂයක් කොහොමද පුනරුත්ථාපනය කරන්න කියලා මේ පනත තුලින්. දැන් දිනන ලක්ෂයක් අත්තරණු ගන්න අය. ගත්තට පස්සේ දාන්න හිරගෙදරට අර කිව්වම එතෙන් තවත් වැඩි වෙනවා. ତොර මේක නිශ්චිත ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම තමයි අපි ගත්තොත් එම අධ්‍යාපන ශාස්ත්‍රීය தත්ත්වය වගේම දැනට අපි ගත්තොත් එහෙම 2010 ඉඳන් ඒ தත්ත්වය වර්ධනය වුණා වගේම අධ්‍යාපන ශාස්ත්‍රයෙන් තමයි මේ එළියට යන්නේ. මේ රැකී රක්ෂා නැති වැඩක් කරන්න බැරි පිරිස යන්නේ මේ මද්රව්‍ය භාවිතා කරලා තමයි. ඕලෙවල වලින් පස්සේ විශ්වවිද්‍යාල தත්ත්වයක නෙමෙයි. විශ්වවිද්‍යාල වලට කොච්චර බැන්නත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය කොච්චර අරගල කරත් මද්රව්‍ය தත්ත්ව විදිහට ගත්තොත් තමයි විශ්වවිද්‍යාල තියෙන 1.1යි. එතන තියෙන දේශපාලන මානසික ව්‍යාකූලතාවයක් මද්ද්‍රව්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. වැරදි මත ඔළුවට දාලා වැරදි දූෂිත චින්තනයක් ඔළුවේ ඇති කරාට පස්සේ හැමදේම පේන්නේ විකෘති වෙලා. ඒක නිසා මේ ඔළුව නිදාස් කරගෙන නැත්නම් කවදාවත් මේ සංවර්ධන ක්‍රියාදාමයට යන්න බෑ. ඒක නිසා අපේ අමාත්‍යාංශයෙන් විශේෂම රට පුරාම මනස නිදහස් කර ගැනීම සඳහා සංවර්ධනය සඳහා මනස නිදහස් කර ගන්න ඕනේ. මාක්ස්වාදයෙන්, ධනවාදයෙන්, අරවාදයෙන්, මේවාදයෙන්, ජාතිවාදයෙන් සියලු දේවල් මනස නිදහස් කරන යා යුතු ගමනක් තමයි අපිට අවශ්‍ය කරන්නේ ඉදිරියේදී මේ සමාජය සුවපත් කරන්න ඕන නම්. එතකොට අපිට තියෙන අත්‍යවශ්‍යම දෙයක් තමයි සංවර්ධනය සඳහා ව්‍යවසායකත්වය සඳහා මේ පුනරුත්ථාපනය අවශ්‍ය සමාජයට. දකින දැක්ම වෙනස් කරන්න ඕනේ. හැම දෙයකටම රජයේ වැරදි එක නිසා මට මුකුත් කරන්න බෑ.
ගරු සරත්ංශක මහත්මයා
කියනවා ඔබතුමා කිව්වා අවුරුදු 10ට 13ට අතර පාසල් ළමුන් තමයි 10%ක් මත්ද්‍රව්‍ය ගන්න කියලා. මත්ද්‍රව්‍ය අභ්‍යව වෙච්ච අයගෙන් 10%ක් අවුරුදු
වෙච්ච අයගෙන් නෙමෙයි. ඇතුල් පුනරුත්ථාපනෙන් ඇතුල් වෙන අයගෙන්.
එයාගෙන් ඔබතුමා ඔය කියන්නේ අධ්‍යාපන මට්ටම.
මෙන්න මෙහෙමයි තියෙන්නේ. ට්‍රීට්මන්ට් වලට ට්‍රීට්මන්ට් ඇඩ්මිෂන් බයි এডুকেෂන් ලෙවල්. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකට යන, ඒ කියන්නේ පුනරුත්ථාපනයට යන අයගෙන් ප්‍රතිශතයම කිව්වේ.
එයාගේ අධ්‍යාපන මට්ටම.
මට්ටම. අද පන්තිය.
ඒ කියන්නේ ඕලෙල ස්ට්‍රැටජි පහේ පන්තියේ අටේ පන්තියේ අතරයි.
ඒ උදාහරණයක්
විදිහට ගත්තොත් මත්ද්‍රව්‍ය ගන්නවා කියන එක නෙමෙයි. මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් 10%ක්
ඕලෙවල් පන්ති ඉන්න අය එනවා 100ට.
නෑ පන්තිතුමා ඒක වැරදි. පොඩක් අහගන්න මම කියන එක. ඕකෙන් කියන්නේ ඒ 100ට ගන්න ඕලෙවල් මට්ටමේ උදවිය. ඕලෙවල් ඉස්කෝලේ ඉන්න අය නෙමෙයි. ඒකයි ඔකෙන් අදහස් කරන්නේ. නම් අවුරුදු 10ට 13ට අතරයි 10%ක් කියන්නේ අදහස් ගන්න මත්ද්‍රව්‍ය ගන්න අයගෙන් 10%කට තියෙන්නේ අධ්‍යාපනය පහේ පන්තියේ අටේ පන්තියේ අතර අධ්‍යාපනය.
ප්‍රශ්නේ මේ මෙතන පුනරුත්ථාපනයට ගන්නේ 100ට
හරියට පැහැදිලි කරන්න ඕනේ මතුල.
ඒක මෙහෙමයි තියෙන්නේ. පුනරු අර මත්ද්‍රව්‍ය වලට
මිනිත්තු දෙකක කාලයක්
තිබුණා. අඩංගුට ගන්න අයගේ දල වශයෙන් ගත්තාම 97000යි. 97000 පුනරුත්ථාපනයට ගන්න දල වශයෙන් 4000යි. ඒ 4000 දත්ත තමයි මේක.
ඒකයි. ඒක මද්ද්‍රව්‍ය අබ්බැහි වෙච්ච අයගේ අධ්‍යාපන මට්ටම් ඔය කියන්නේ.
ඔව් එහෙම තමයි. එතකොට ඒ අනුව මේ පනත ගැන අනිසිබියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේක කාලීන අවශ්‍යතාවයක්. මේකෙදි මේ පනත ක්‍රියාත්මක කරන්නේ දේශපාලකයෝ නෙමෙයි. මේ පනත ක්‍රියාත්මක කරන්නේ අදාළ විවිධ ශාස්ත්‍රවල නිපුණතාව තියෙන ප්‍රොෆෙෂනල්ස්ලා. මේ කාර්යාංශයේ වැඩ කරන්නේ ජනාධිපතිවත් අගමැතිවත් නෙමෙයි. ඒ ශාස්ත්‍රයට අදාළ නිපුණතා තියෙන පුද්ගලයෝ. ඒතර ඒක තුලින් උසාවියෙන් හෝ වෙනත් ශාස්ත්‍රයකින් හෝ පුනරුත්ථාපනය අවශ්‍යයි කියලා හිතනම් කොටස් වලට තමයි මේ පුනරුත්ථාපනය දෙන්නේ. මේ අනිසිදියක් බයක් ඇති කරගෙන තිනවා පුනරුත්ථාපනය ගැන මේ දේශපාලනඥයන්ව පුනරුත්ථාපනය කරන්න හදනවායි කියලා. දේශපාලනඥයන්ව පුනරුත්ථාපනය කරපු වෙලාවල් තිනවා. 71 කැරළේ දේශපාලනඥයන් පුනරුත්ථාපනය කරා. 88 දී පුනරුත්ථාපනය කරා. කැරලිකාරී මානසිකත්වයක් ප්‍රජාන්තවාදී ක්‍රමවේද විරුද්ධ කැරලි එතකොට LTTE එක පුනරුත්ථාපනය කරා. ඒක අවශ්‍යයි. ඒක අවශ්‍යතාවයක් නැති දෙයක් නෙමෙයි. ඒක අවශ්‍ය දෙයක්. ඒක වැරදි දෙයක්කුත් නෙමෙයි. වෙඩි තියලා මරනවට වැඩිය, බෙල්ල කපලා මරනවට වැඩිය, හාමුදුරුවෝ ධර්ම චක්‍රය දානවට වැඩිය, අපි දන්න 88 89 දී භික්ෂුන් වහන්සේලා 669ක් ධර්ම චක්‍රය දාලා මැරුවා. ඊට වැඩිය හොඳයි වැරදි කරන භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවනම් මානසික ව්‍යාකූලතාවයක් ඉන්නවනම් පුනරුත්ථාපනය කරන එක. ඒ වගේම තරුණයෝ ඉන්නවනම් ගෙවල් වලට කියලා ගිනි තියන කැරලි ගහන ඒගොල්ලන් පුනරුත්ථාපනය කරනවනම් වරදක් නෑ. වෙඩි දීලා මරනවට වැඩිය පුනරුත්ථාපනය අවශ්‍යයි. ලෝකේ පුරාම ක්‍රියාත්මක වෙන දෙයක් ඒක. අපේ රටේ පුනරුත්ථාපනය තදින්ම අවශ්‍යයි. මොකද ජනමාධ්‍ය ගත්තාම සම්පූර්ණයෙන්ම මේ ජනමාධ්‍ය වලින් කරන්නේ මනස දූෂණය. එක නෙගටිව් 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 උදේ ඉඳන්ම ගත්තාම මරණ මිනිස්සු, මැරෙන මිනිස්සු, ස්ත්‍රී දූෂණය කරන මිනිස්සු, ස්ත්‍රී දූෂණ ලක් වෙන කාන්තාවන්
ඒ සිල් දෙන්න
විතරයි පෙන්වන්නේ. හොඳ දේවල් කරන දේවල් පෙන්වන්නේ නැහැ. ඒක නිසා මනස දූෂණය වෙන මේ තත්වයෙන්ම සමාජය දූෂණය කරන මේ මාධ්‍ය පරිසරය නැති කරලා සමාජයේ පුනරුත්ථාපනය කිරීම සඳහා මේ එක්තරා ප්‍රවේශයක් ගන්න ගිතාමත් වැදගත්. අපේ අමාත්‍යංශුත් අපි ගත්තොත් සමාජ සයිබල ගැනීම යටතේ මානසික සයිබල ගැනීම කින් ගන්න අවශ්‍යයි. දුප්පත්කම නැති කරන්න 30% දුප්පතුන් ඉන්නවනම් ඒකට හේතුව තමයි මනස ප්‍රධාන දේ. මනස මුල් කරගෙන තමයි සියලු දේ විනාඩියක් මට ලබා මනස මුල් කරගෙන තමයි සියලු දේ සිද්ධ වෙන්නේ. මනස නිර්වල් කරන්න පුළුවන් නම් තමන්ට තමන්ගේ මනසේ ජය ගන්න පුළුවන් නම් තමගේ මනසේ තියෙන සතුරාව පරාජය කරන්න පුළුවන් නම් තමන්ට දියුණුව කරා යන්න පුළුවන්. ඒක තමයි ප්‍රධාන බාධා. ඒක නිසා පුනරුත්ථාපනයත් මානසික ශක්තියත් ඇති කිරීම කියන රටට අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා මේක ප්‍රවේශය වැදගත්. නමුත් මේ ප්‍රවේශය ඉතර ප්‍රමාණවත් නැහැ. මේක පුළුල් විදිහට පැතිරෙන්න ඕන දෙයක්. ඒක නිසා ඒ සඳහා අවශ්‍ය කරන ආරම්භක ප්‍රවේශය දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා.